මහින්දානන්දාල ගමගේ
අපේ පාර්ලිමේන්තුවේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ගොඩක් බණින කට්ටිය එතුමා පාර්ලිමේන්තුවට ආපුම කාමරයේ ගිහිල්ලා සුරතල් වෙන හැටි අපි දකිනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගොඩක් පාර්ලිමේන්තුවේ බණින අය එතුමාගේ දුරකථනයට කතා කරලා ආදර බස් දොඩනවා අපි ඇහැට දැකලා තියෙනවා. ඒ නිසා අපි පුදුම වෙන්නේ නැහැ මේ කාඩ්බෝඩ් සැන්ඩුලා කෑ ගහන එක පිළිබඳව. ඒ නිසා තොප්පිය හරාගෙන ඔය දැන් ඔය කොණ්ඩේ නැති කොටාය තමයි කොළඹ දිස්ත්‍රික්කෙ එහෙම කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ ඔබතුමා කලබල වෙන්න ඕනේ නැහැ. මුලසනේ සභාපතිතුමනි, මම ඊයේ නැති දවසේ ඔබතුමා මුලසනේන් හින්දා කතා කරන්න බෑ ඔබතුමාට. හැබැයි ඔබතුමාට උත්තරයක් දෙන්න ඕනේ. ඊයේ මම නැති දවසේ ඔබතුමා කතා කරලා තිබුණා මේ ගලබඩ වත්ත මහින්දානන්ද අලුත්ගමගේ වික්කා කියලා. ඒ නිසා ගරු මුලසනේ සභාපතිතුමනි, මහින්දානන්ද අලුත්ගමකේට වත්තු විකුණන්න අයිතියක් නැහැ. මේක රජයේ විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක්. මේ රටේ කිරි තියෙන්නේ ජාතික අවශ්‍යතාවෙන් 40%. මේක 100%ක් නැංවීමේ අරමුණින් ප්‍රධාන ව්‍යාපෘති පහක් රජය අඳුරගත්තා. ඒකෙන් එකක් නාවලපිටිය ආසනයට තෝරාගෙන තියෙනවා. ඒ අනුව එකම තේගහක්වත් නැති මුඩු ඉඩමක තමයි මේ ව්‍යාපෘතිය ඉදිකරේ. එනිසා මේක ගරු මුලසනේ සභාපතිතුමනි මගේ පුද්ගලික ව්‍යාපෘතියක් නෙවෙයි, මේක රජයේ ව්‍යාපෘතියක් කියන එක ඔබතුමාට මුලින්ම කියන්න ඕනේ. මම මාතෘකාවට එන්නම්. අද විපක්ෂයේ කබීර් රෂීම් ඇමතිතුමා යෝජනාවක් දානවා මේ හැම වෙලාවෙම. දැන් තමුන්නාන්සේලා මේ අවුරුදු දෙකමාරෙම මුලසනේ සභාපතිතුමනි, මම ඩී.බී. හේරත්මන්තුතුමාගේ වෙලාවත් එක්ක ගන්නෙ. ඔබතුමාලා හැමදාම ඔබතුමාලා ආණ්ඩුවට ගහන එක තමයි මේ රට බංකොලොත් කරපු ආණ්ඩුව. තමුන්නාන්සේලා දැන් මරික්කාර මන්ත්‍රීතුමා කිව්වා 30 වෙනිදා පාරට බස්සනවා, පාරට බහිනවායි කිව්වා. 30 වෙනිදා පාරට බහනවායි කිව්වා. බහස්සලා ගෙදර යවලා තමයි ආණ්ඩුව පස්ස බලන්නේ කියලා කිව්වා. දැන් ඕක දැන් මේගොල්ලෝ ඒ බැස්සිල්ල කීප වාරක් බැස්සුවා. මේගොල්ලෝ බස්සනවා දැන් කීප විටක් මේ ආණ්ඩුව මිනිස්සු පාරට බස්සලා මේ ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරා. අපි දැන් බලන් ඉන්නවා ඔබතුමා 30 වෙනිදා දානකම්. මුලසනේ සභාපතිතුමනි, මේ රට මේ ආර්ථික අර්බුදයට ගියයි කියනක අපි ගොඩක් අය කතා කරන්නේ. අපිට මතකයි 2019 ජනාධිපතිවරණේ. ජනාධිපතිවරණේ ජනාධිපතිගේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙනවා, එතුමා ජනාධිපති ධූරයට පත් වුණොත් මෙරටේ මිනිසුන්ට බදු සහන දෙනවායි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තොතින් එතුමාගේ 2019 ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා ජනතාවට බදු සහන දෙනවායි කියලා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තොතින් මේ 3 දෙනාම කියනවා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරොත් මිනිස්සුන්ට බදු සහන දෙනවායි කියලා. මුලසනේ සභාපතිතුමනි, 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේරට බාර ගන්නකොට මේරටේ ආර්ථික වර්ධන වේගය 0.2යි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධන වේගය 0.2 වෙනකොට සාමාන්‍යයෙන් පොලිය අඩු කරනවා, ඒක බදු අඩු කරනවා, පොලිය අඩු කරනවා. එතකොට තමයි ආර්ථිකයේ උත්තේජනයක් ලැබෙන්නේ. ඒක සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බදු සහනේ අඩු කිරීමත් එක්ක අපි දැක්කා මේ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා මේ සහනය දෙන්න කිව්වා. මේ කතා කරපු මරික්කාර මහත්තයත් ඒකට අත ඉස්සුවා. සජිත් ප්‍රේමදාස මහත්තයත් අත ඉස්සුවා. අනුර කුමාර දිසානායකත් අත ඉස්සුවා. බදු සහන ගෙනාවු පනතට පාර්ලිමේන්තුවේ සම්මත වුණේ ඒක ඡන්දෙන්. අද ඒක ඔබතුමාලාට අමතක වෙලා. ඒ නිසා මුළු පාර්ලිමේන්තුව එකට ඉඳගෙන බදු සහනයට අත උස්සලා බදු සහනේ දෙන්න කියලා දැන් කියනවා බදු සහන දුන්න උන්ට විරුද්ධව පාරට බහිනවයි කියලා. ඒ නිසා කරුණා කරලා තමුන්නාන්සේලාගේ මොලේ කචල් වුණාට, තමුන්නාන්සේලාගේ මොලේ තේරෙන්නේ නැති වුණාට ඔබම අත උස්සලා සම්මත කරපු පනතට විරුද්ධ තමයි ඔබ මේ යෝජනාව ගේන්නේ. මුලසනේ සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳ චේතනාවෙන් එවකට තිබුණු ආර්ථික වර්ධනයත් එක්ක තමයි මේ තීන්දුව ගත්තේ. හැබැයි අවාසනාවකට කොවිඩ් වසංගතය ආවා. අමතක කරන්න එපා, කොවිඩ් වසංගත එනකොට දින 180ක් අවුරුද්ද රට වහලා, දින 180ක් රට වහන්න කිව්වේ කවුද? වහන්න කිව්වේ මරික්කාර්ලා සජිත් ප්‍රේමදාසලා. මේක බෝ වෙනව රට වහන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි, අපි කොවිඩ් වසංගතය ආපු නිසා අපට විශාල විදේශ ආදායමක් එනවා වාහන ආනයනය කිරීමෙන්. අපි ඒක නැවත්තුවා. ඒක නවත්තපු නිසා බිලියනයක් රජයට ආදායම අහිමුණා. අපිට ටැක්සස් විතරක් ඒ වාහන ගෙනාව නම් රේගුවේ ටැක්සස් විතර බිලියන 300ක් එනවා. අපි ඒක දැන් නැවතුවා. ඒ තීරණය අපි ගත්තා. දින 180ක් වහපු නිසා මත්මන් සුරාසල් වහලා අපිට බිලියන 130ක් විතර. ඒකෙන් අහිමි වුණා. ඒ සියල්ලත් එක්ක කොවිඩ් වසංගතයත් එක්ක මේ ආපු අර්බුදය නිසා තමයි මේ ආර්ථික අර්බුදයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ගොඩක් අය කියන්නේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ කිනව අපි කියනවා ඒක වැරදි ආණ්ඩුව තීන්දුවක් ගත්තා. හැබැයි ආණ්ඩුව එක නිවැරදි කරා. එක කන්නෙන් එක නිවැරදි කරා. එක හොඳ චේතනාවෙන් කරේ. මම අදත් ඉන්නේ ඒ තමුන්නාස්සලා ඔය කියන අසූචි නැව. ඔක අසූචි නෙවෙයි. ඒක ආව ඉතාම හොඳ කාබනික පොහොර. කෘෂිකර්මාන්තේ රසායනික පොහොර මාෆියා විසින් පගාව දීලා ලැබ් රිපෝට් එක වෙනස් කරා. ඒ පොහොර ලංකාවට ආව නම් අද මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. හොඳයි අපි හිතමු ඒ කාබනික ප්‍රතිපත්තිය වැරදි කියලා. හැබැයි ඔබතුමාලා අමතක කරන්න එපා. මේ බදු සහනය දෙන්න අපි ඔක්කොම එකට එක්කව් වෙලා අතයිස්සුවා. ඒ වෙනකොට තිබුණ ආර්ථික වර්ධන වේගයත් එක්කයි අපි තීන්දුව ගත්තේ. හැබැයි අවාසනාවකට අපි බලාපොරොත්තු වෙච්ච නැති විදිහට කොවිඩ් වසංගතය ආපු නිසා මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මිනිස්සුන්ට මේකුත් වැඩක් නැහැ. පැය 13ක් ලයිට් කපලා ගෑස් ටික නැහැ, තෙල් ටික නැහැ. මිනිස්සු ආවේගයට පාරට බැස්සා. මිනිස්සු ආවේගයට පාරට බැස්සාම චන්දෙන් දිනන්න බැරි සජිත් ප්‍රේමදාසලා මරික්කාරලා, චන්දෙන් දිනන්න බැරි අනුර දිසානායකලා ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ උත්සාහ කරා. ඒගොල්ලෝ පාරට බැහැලා, ඒගොල්ලෝ පාරට බැහැලා. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන පණතේ මොකක් ගැටදද? යාළුකමට කියන්න එපා. මොකක්ද? නෑ, නම කිව්වට දෙන්න බෑ.
මගේ නම කිව්වට. මගේ නම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මෙතුමා කිව්ව මං චන්දෙන් ආවේ නෑ කියලා. ජනාධිපතිතුමා 29000ක් ගන්නදී මම 97000ක් අරගෙන කොළඹ දෙවණියා. එතුමට මතක නැතුව ඇති. බොරු කියන්න බෑ මුලා.
අන්රබල්.
මුජබල් රහ්මාන්වත් ගෙදර යවලා. මුජබල් රහ් ඔබතුමා එකක් මතක තියාන ඔයා කෑ ගහන්න. ඔයා ඔහොම කෑ ගහන්න. දැන් ඔබගේ විපක්ෂ නායකතුමාගේ හොඳම බඩියනේ චමින්ද විජේසිරි මොකද කරේ? මොකද කරේ? මස්සිනා පාර්ලිමේන්තුවට ගිහින් ෂොට් එක දුන්නා. එයාගේ ඉදම හොඳම ගෝලයානේ මුජබල් රහ්මාන්. එයාටත් ෂොට් එක දුන්නා. ඊළඟ ෂොට් එක ඔයාට. ඔයා මතක තියාගන්න. ඊළඟ ෂොට් එක ඔයාට. ළඟම ගෝලයන්ට දෙන එක තමයි කරන්නේ. හරි. මුජබල් ඉවරයි. මුජබල් ඉවරයි, චමින්ද ඉවරයි. ඊළඟට නලින් බණ්ඩාර සහ ඔයා කියන කොතන මතක තියාගන්න. ඒ තමයි විපක්ෂ නායකතුමාගේ පතෝල ප්‍රතිපත්තිය. ඒක මතක තියාගන්න. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, ඒ විතරක් නෙවෙයි මේ කොවිඩ් වසංගතයත් එක්ක එක සංචාරකෙක් ආවේ නැහැ. ඒ නිසා අමතක කරන්න එපා. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තනි තීන්දුවක් නෙවෙයි. මම නම් අදත් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධූරයෙන් අහිමිවීම ගැන අවංකව කනගාටු වෙන කෙනෙක් නෙවෙයි. එතකොට ඇඟිල්ල දික් කළා හොරා කියන්න බෑ. හොරෙක් නෙවෙයි. දේශපාලච්ඡන්ට මොන ඇඟිලි දික් කරත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මම දැකම මේ රටේ පහළ වෙච්ච අවංක එකම දේශපාලච්ඡා. හැබැයි තමුන්නාස්සලා ඔක්කොම එකට එක්කහුවෙලා ඇතුළෙනු එළියෙනු ඔක්කොම ගහලා එතුමා එළියට දැම්මා. කමක් නැහැ. හැබැයි කවදා හරි තමුන්නාස්සලාට තේරෙයි එතුමාගේ වටිනාකම. මුලසනේ සභාපතිතුමනි, ඊළඟට දැන් 20යි 22 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. දැන් 20යි 22 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තකට තියමු. දැන් අපි බලමු 20යි 22 මේ කොවිඩ් වසංගතයේ ඉඳලා රටට අත්වෙච්ච ඉරණම මොකද්ද කියලා. උද්දමනේ 30කට ගියා. අපිට මුලසනේ සභාපතිතුමනි සංචිත නැහැ. ඩොලරය 400යි අපිට පාලනය කරගන්න බැරි වුණා. අද තෙල් විදුලි ගෑස් නැහැ රටේ. සංචාරක ව්‍යාපාරය අඩු වුණා. සුද්ධ වෙන එක නැවතුණා. විදේශික වෙන එක නැවතුණා. අපිට US බිලියන 1.2 1.1 අපිට 2022 හම්බුනේ. හැබැයි මේ අවුරුද්ද අපිට 2.1ක් සංචාරක ව්‍යාපාරයෙන් හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සතිය විතරක් 2024 අවුරුද්දේ පළවෙනි සතිය විතරක් සංචාරක 50,000ක් අද ලංකාවට ඇවිල්ලා තියෙනවා. විදේශ ප්‍රේෂණ ඔබතුමාලට මතකයි ජනතා විමුක්ති ප්‍රමණය එවන්න එපයි කිව්වා. ඒ නිසා එහෙම තමයි මේ රට තිබුණේ. හැබැයි අද වෙනකොට අද උද්දමනේ 105ට අඩු වෙලා, අද සංචිත US බිලියන 4.4කට වැඩි වෙලා, අද ඩොලරේ 2020 නැවතිලා තිනවා. සල්ලි දාලා නෙවෙයි, අද තෙල් විදුලිය ගෑස් තියෙනවා. අද සංචාරක දවස්ක සතියකට 50,000ක් එනවා. මේ වෙනකොට සංචාරකෙන් ගිය අවුරුද්ද ලැබි ආදායම US බිලියන 2.1යි, විදේශ ප්‍රේෂණ වලින් බිලියන 6යි. ඒ නිසා අමතක කරන්න එපා මේ වැටිලා තියෙන ආර්ථිකය. ඔබතුමාලා හිතාගෙන ඉන්නවා ඇති විපක්ෂ නායකතුමාගේ ගෙදරින් ගෙනල්ලා මේවා දාන්න පුළුවන් කියලා. හැබැයි මේ කඩාගෙන වැටිච්ච ආර්ථිකය හදන්න අද වත්මන් විපක්ෂ නායකතුමා යම් වත්මන් අග්‍ර ජනාධිපතිවරයා දැඩි උත්සාහයකින් ඉදලා තියෙනවා. ඒ නිසා මේක අද හොඳ තැනකට අවිල්ලා තියෙනවා. අපි දන්නවා ඔබතුමාලා ආර්ථිකයේ ශක්තිමත් වෙමින් යනකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපි පිළිගන්නවා බදු වැඩි. ඔබතුමා නෙවෙයි, මේ රටේ සිංහල දන්න ඕන කෙනෙක් පිළිගන්නවා බදු වැඩි. මට ඔබතුමාලා කියන්න, අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් අපි අහනවා, මේ වෙලාවේ බදු වැඩි නොකර කරන්න පුළුවන් විකල්පය අපි ගත්තොත් ගිය අවුරුද්දේ රාජ්‍ය ආදායම බිලියන 1518යි වියදම 3000 ගණන් හැබැයි 20යි 22 අපි සල්ලි අච්චු ගැහුවා අපි ණයට ගත්තා අපි අයවැය මගේ පිරෙව්වා හැබැයි අද අපට සල්ලි අච්චු ගන්න බෑ අද අපට ණය ගන්න බෑ අද අයවැය හිඟය පුරවන්න පුළුවන් එකම දේ තමයි මේ රටේ රාජ්‍ය සේවකයාට පඩි දෙන්න දුප්පත් මිනිහට සහනාධාර දෙන්න අපට කරන්න පුළුවන් එකම විකල්පය තමයි මුලස්සලේ සභාපතිතුමනි බදු වැඩි කරන එක මේක කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි රට තියෙන්න නම් රට ගිනියන්න නම් වෙන අපට විකල්පයක් නැහැ හැබැයි අපි පැහැදිලිව වගකීමකින් ඔබතුමාලට කියනවා මේ අවුරුද්දේ මැද භාගයේ වෙනකොට මේ බදු සියල්ල සංශෝධනය වෙනවා මේ වැට් අඩු වෙනවා ඒ වගේම පේ ටැක්ස් එක නැති වෙනවා මේ වෙනුවෙන් ආණ්ඩු පක්ෂය ඉදලා අපි බීරුවගේ බදු නොකෙවන බදු හොරුංගෙන් බදු ගන්න. මුලස්සනේ සභාපතිතුමනි අද බිලියන 1කට වැඩිය බදු ගෙවන්න නැති 21ක් ඉන්නවා. බිලියන 1කට වැඩිය දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුව බුදි. අපි හැමදාම කියන්නේ රටේ බදු ගෙවන්නේ 31000යි. 31000යි බදු ගෙවන්න. ඒ නිසා අපි කිව්වා මේ පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරමු. මේ 225 ඉස්සෙල්ලා බදු ගෙවලා ඉන්න කියලා. ඒ නිසා මම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් දැන් ඉන්කම් ටැක්ස් ෆයිල් ඇරලාද කියලා. ඒ නිසා අපි මෙතනින් පටන් ගමු. අපි බදු ගෙවලා ඉමු ඉස්සෙල්ලා. අපි මෙතනින් පටන් අරන් රට ආදර්ශයක් දෙමු. ඒ නිසා සාමාන්‍ය මිනිහට බදු ගෙවන්න එපා. අපේ ස්ථාවරයත් එකයි මරික්කාර මන්ත්‍රීතුමා පේ ටැක්ස් එක අයින් කරන්න, වැට් එක 10% අයින් කරන්න, මේක ගෙවන මිනිසුන්ගෙන් ගන්න. මම නම් කියලා කිව්වා ඔබතුමාගේ මං අහගෙන නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අයියා කිව්වා. මොකක්ද අර හාල් වලින් 140ක් ගන්න නවීන මන්ත්‍රීතුමා මොකද්ද යා ජාතිය? වී වලින්? ඈ? නෑ නෑ මොන වී වලින්ද? කීරිසම්බා. දැන් එතුමාම කියනවා. එතුමාම කියනවා කීරිසම්බා කිලෝ එකකින් මහා පරිමාණ වී මෝල් හිවියෝ රුපියල් 140ක් ලාභ ගන්නවා කියලා. මං අහන්නේ වැස්සකටවත් ඒගොල්ලෝ එළියට යන්න හොඳ නෑ. වැස්සකටවත්. මේ වී මෝල් හිමියෝ යන්නේ හෙලිකොප්ටරෙන් හෝටල් තියෙනවා. හැබැයි ආණ්ඩුවට 7-5ක් බදු ගෙවන්නේ නැහැ. ඕක තමයි කියන්නේ. මම කෘෂිකර්මයේ තමුන්නාන්සෙලා පොහොරේකට මට බයිනවා. හැබැයි මම කෘෂිකර්මයේ කාලේ මම වී ගත්තා. අපි වී මෙට්‍රික් ටොන් 130ක් අරගෙන අපි හාල් මිල පාලනය කරා. අපි එදා 105ට දුන්න හාල් නාඩු කිලෝ එක 115ට අපි දුන්නා. ඇයි ඒ? වී යල මණ්ඩලයේ වී සතුව තිබ්බ නිසා. හැබැයි මේ කන්න එක වී 8ක් ගත්තේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශ 1 වී 8ක් වී යලේ මණ්ඩලයේ ගත්තේ නැහැ. ඒ නිසා වී මෝල් කාර්යයන්ට අද තමන්ගේ වී මිල තීරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ පිළිබඳව. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි මම අහගෙන ඊයේ මම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ඉල්ලාස්වීම ගැන මම ප්‍රකාශයක් කරාට පස්සේ මම දැක්කා මේ සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමත් ඒ වගේම අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මට නම මතක නැහැ මන්ත්‍රීතුමත් මට දොස් කියලා තිබුණා මේක පිළිබඳව. එතුමා කියලා තිබ්බා මේ චමින්ද මන්ත්‍රීතුමා V8 එකෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවේ බයිසිකලෙන් ආපු අය කියලා. දැන් මේ මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන බයිසිකලෙන්. ඒ නිසා මහින්දානන්ද අලුත්ගමගේ කියන දන්නේ නැති අයට ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයේ 2015 අපිට දැඩි චෝදනා එල්ල කරා තමුන්නාන්සලා. අපිව හිරේ දැම්ම හොරු කියලා. හැබැයි මහනුවර දිස්ත්‍රික්කයේ මිනිස්සු 150,000 ඡන්දේ දුන්නා. මිනිස්සු දන්නවා මහින්දානන්ද අලුත්ගමගේ කවුද? මහින්දානන්ද අලුත්ගමකට මොනවද තියෙන්නේ කියලා. මේ පාර්ලිමේන්තුවේ පඩිය මම 7-5ක්වත් මගේ අතට ගන්න කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුව පඩිය අපි මම්මගේ පදනමට දාලා ශිෂ්‍යත්ව දෙනවා. මම මිනිස්සුන්ට රෝද පුටු දෙනවා. මේ පාර්ලිමේන්තුව පඩියෙන් ජීවත් වෙන මිනිහෙක් නෙවෙයි මම. මම ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මගේ අම්මට තාත්තට දේපල තියෙනවා. අපි ව්‍යාපාරිකයෙක්. ඒ නිසා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඉල්ලාස්වීම. මේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ඉල්ලාස්වීම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරේ ලොකු අසාධාරණයක්. එතුමාගේ වතුමට පාර යන්න බෑ. එතුමාට ඉස්කෝලේ යන්න බෑ. එතුමාට මාකට් එකට යන්න බෑ. මිනිස්සු අමුතු විදිහට බලනවා කියලා. මන් දන්නේ චමින්ද මන්ත්‍රීතුමාගේ මොකක් හරි අලුතෙන් අවයවයක් එළියට ඇවිල්ලාද කියලා එහෙම බලන්න. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉරිදර මගේ නෝනත් එක පොලේ යනවා. මම නම් සාමාන්‍යයෙන් යනවා. මම ගමේ ඇවිදගෙන යනවා. මං කොළඹ නගරේ යනවා. අපි චිත්‍රපටි බලන්න යනවා. අපි සංගීත සම්දර්ශන වලට යනවා. අපි නම් යනවා. මම නම් බය නැහැ. ඇයි බය වෙන්නේ අපි? අපි කාටවත් බය නැහැ. බයත් නැහැත් නැහැ මම නම්. ඒ නිසා එතුමා කිව්වේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රුන්ට එළියට දැන් මම දන්නවා අපේ කවිරත් මන්ත්‍රීතුමිය බොහොම මාතලේ දිස්ත්‍රික්කයේ බොහොම හොඳට ඇවිදලා ඉස්සරහට ගිහිල්ලා අලු විහාරේ මහත්තයලත් ඕවට එක්කලා දිනනවා. ඒ නිසා එතුමිය අද ඇවිදිනවා. අද මේ පොළොන්නරුවේ අපේ මන්ත්‍රීතුමා ඇවිදිනවා. මම දකිනවා කොළඹ නගරයේ හැම තැනකම ඉන්න කෙනෙක් ප්‍රසිද්ධ අපේ චිත්‍රපට නළුවෙක් අපේ පොළොන්නරුවේ මන්ත්‍රීතුමා. ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ පාරේ බැලුවෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කියලා තමුන්නාසෙලා දිත්ත පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගෙන සැලසුම් කරා. ඔබේ පක්ෂයට සල්ලි දෙනගෙන ගේන්න චමින්ද මන්ත්‍රීතුමා ඉල්ලා අසුරා. තමුනාසෙලගේ පක්ෂයට වැඩිම සල්ලි දෙන්නේ කවුද? දැන් බදුල්ල දිස්ත්‍රික්කෙන් ඊළඟට එනගෙන එයා තමයි වැඩිම සල්ලි දෙන්නේ. එයා කවුද? ජලනි ප්‍රේමදාසගේ කවුද කියලා තමුනාසෙල හොයලා බලන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් වැඩිම කඩේ ගියපු. දැන් ඕස්ට්‍රේලියානු වීසා ඇප්ලයි කරලා තියෙන කවුද කියලා බලන්න. බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඕස්ට්‍රේලියා වීසා ඇප්ලයි කරලා තියෙන කවුද කියලා බලන්න. ගිහලා බලන්න දරුවෝ ඉස්කෝලේ දාන්න යන්නේ කවුද කියලා. ඒ නිසා අපි කියන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් විදේශගත වෙන්න ඕනේ නම් කෙනෙකුට මන්ත්‍රී ධූරය දීලා කියන්න කමක් නැහැ. අපි ඒ පිළිබඳ විරුද්ධ නැහැ. හැබැයි මන්ත්‍රීවරු 225ම බල්ලට දාලා 225ම බැනලා එතුමා මෙතනින් අයින් වෙනවා කියන එක සාධාරණ දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා පැහැදිලිව ඒ ස්ථාවරයේ හැම ඉන්නවා. මම දැක්කා සරත් ෆොන්සේකා මහත්තයත් ඒ ගැන ප්‍රකාශයක් කරා. ඒ වගේම අපේ ගුණාකල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් ඒ ගැන ප්‍රකාශයක් කරා. ඒ කවුරු මොනවා කිව්වත් වගකීමකින් අපි පාර්ලිමේන්තුවේ කියනවා මේ අපි නෙමෙයි කියන්නේ සජවේ කට්ටිය දවල් කන ගමන් කියනවා අපි නම් කියන එක සාධාරණ නෑ මේ යකානම් ලොකු ගාණක් කරන් ගියේ කියලා. ඉතින් ඒ නිසා මේ අපි නෙමෙයි කියන්නේ මේ ප්‍රශ්නේ මම නෙමෙයි. චමින්ද මන්ත්‍රීතුමාගේ එකතර ප්‍රෙස් එකක් තිබ්බා. මාධ්‍ය වේදිකේ කහනවා එක තියෙනවා Facebook එකේ YouTube එකේ තියෙනවා. ඔයා ලක්ෂණම 100ක් ගත්තා නේද කියලා. මම නෙමෙයි යන්නේ. මාධ්‍ය වේදියා. මම පාර්ලිමේන්තුවේ ඇහුවේ ඒ මාධ්‍ය වේදියා අහපු ප්‍රශ්නය. මම ඇහුවේ ඒක නිවැරදි කරන්න. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕනේ නම් තමන්ගේ බිරිඳගේ ඥාතියෙක් මේ ලයිස්තුවේ පාර්ලිමේන්තුවට ගෙන එක ගේන්න. ඒකට අපි විරුද්ධ නැහැ. හැබැයි තමන්ගේ හොඳම ගෝලයා මම හිතන්නේ කවිරත්න මන්ත්‍රීතුමේට දැන් තේරිලා එතුමේ ඉස්සර වගේ නෙමෙයි දැන් පොඩ්ඩක් නිහඬව ඉන්නවා. මොකද පාවිච්චි කරලා අන්තිමට එළියට දානවයි කියලා දන්නවා. ඔබතුමේ බුද්ධිමත් ගුරුවරියක් ඉඳා ඔබතුමේ දැන් ඒක පාවිච්චි කරලා වැඩ කරනවා. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ විපක්ෂයේ මම නැති වෙලාවේ උත්තර දීපු දෙන්නටම මම උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමාලා කොහොම කිව්වත් රටේ මිනිස්සු දන්නවා චමින්ද විජේසිරි වගේ කෙනෙක්. චමින්ද විජේසිරි වගේ කෙනෙක් අයින් වෙන්නේ නැහැ. අපේ ඉන්නවා වඩිවෙල් සුරේෂ් අපේ අනාගත ඇමතිතුමා. එතුමාගේ දිස්ත්‍රික්කේ එතුමා ඉදින් කියලා තිබ්බා V8 එකෙන් ආවේ ඔක්කොම ඉදින් බදුල්ලේ මම ඒකන එතුමාට පෞද්ගලිකව මම ගහන්න යන්නේ නැහැ. එතුමාගේ පියා ගැන මම හොඳට දන්නවා. මංගුව පළාත් සභාවේ ඡන්දෙට යනකොට එතුමාගේ පියා මම හොඳට දන්නවා. ඒ නිසා අපි එතෙන්ට යන්න හොඳ නැහැ. හැබැයි මේ මන්ත්‍රී ධූරය මේ මන්ත්‍රී ධූරය වෙන වෙන දේවල් න්‍යායපත්‍ර දීලා 225ටම ගාලා ඉල්ලාස්වීම පිළිබඳවයි අපේ විරෝධතාවයේ මුලසනේ සභාපතිතුමනි. එන අවසාන වශයෙන් මම ඊට වැඩි කාලය ගන්නෙ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාලා දිගින් දිගටම විපක්ෂයේ දිගින් දිගටම ඉල්ල කරන චෝදනාව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ගත්ත දේශපාලන තීන්දුව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත දේශපාලන තීන්දුව වැරදි නැහැ කියලා මම අද පාර්ලිමේන්තුවේ කියනවා. ඒ නිසා එදා තිබුණු ආර්ථික වර්ධන වේගය සැලකිල්ලට අරගෙන තමයි එදා අපි බදු සහනය දුන්නේ. ඒ දුන්න බදු සහනයට මෙතනින් ඔක්කොම අස්සම් කර අතයිස්වා අත උස්සලා අද නිකන් අර මොනවද කාපු බූබේ මේ මොනවද බීපු ගොළුව වගේ අද ඒකට විරුද්ධවම කියනවා. කබීර් රෂීම් මැතිතුමාට අමතකයි මේ යෝජනාවට එතුමා අතයිස්වායි කියලා. එතුමා ඒ අත උස්සපු යෝජනාවටම විරුද්ධව යෝජනාවක් ගේනවා. ඒ නිසා තමුන්නාන්සලට තියෙන බලය පිළිබඳ ප්‍රශ්නයක්. තමුන්නාන්සලට තියෙන කෑදරකම පිළිබඳ ප්‍රශ්නයක්. තමුන්නාන්සල කියනවා හොරු ගන්න හොරකම නවත්තන්න කියනවා. දැන් තමුන්නාන්සල ඊයේ පෙරේදා ගත්තේ හොඳ මිනිස්සුද? තමුන්නාන්සල හොඳ ගහේ බඩු ටිකක් නැගත්තේ සජබෙට. තමුන්නාන්සල ගත්තේ හොඳ මිනිස්සුද? ජීඑල් පිරිස් මහත්තයා හොඳයි. බොහොම හොඳ මිනිස්සයා. හැබැයි හදිස්සිය හරි කාරකෙන් බැලලා බම්බල පිටි හන්දියේ පාර පනින්න කියන්නේ අඩු ගානේ වාහන පහකවත් තැප්පෙනවා. ප්‍රායෝගික නැහැ. මොලේ තියෙනවා ප්‍රැක්ටිකල් නැහැ. ඉතින් ඒ නිසා අඩු ගානේ බම්බල පිටි හන්දියේ පාර පයින්න බැරි කෙනෙක් තමුනාසලගේ පක්ෂයට අරගෙන පෞගේ කාලේ අර නැවෙන් කොමිෂන් ගාපු ලොකුම ඩීල් දාපු මනුස්සයා තමුනාසලගේ පැත්තට අරගෙන තමුනාසලා හොරු ගන්නෑ කියලා ලොකම හොරු ටික තමුනාසලා එහා පැත්තට ගන්නවා. අපි ඒවට හරි කැමති. තමුනාසලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි හෙට අනිද්දා වෙනකොට බලා ගන්න. දැන් ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයට යනකොට ඇත්තටම අපිට ඉඩ නැහැ. ආණ්ඩුවින් අපිට ඉඩ නැහැ. සජබේ ජනාධිපතිවරණ කාමරේ පිරිලා ජනාධිපතිතුමාගේ දුරකථනේ ගත්තොතින් බිල් එකක් ගත්තොත් එහෙම වැඩිම කෝල් තියන්නේ සජබේ. වැඩිම කෝල් තියන්නේ සජබේ. වැඩිම හම් වෙන්නේ සජබ. වැඩිම ඉල්ලීම් තියන්නේ සජබ. ඒ නිසා හෙට අනිද්දා වෙනකොට විපක්ෂ නායකතුමාට දැක ගලා ගන්න පුළුවන් පෝලිමේ කී දෙනෙක් ගිහිල්ලා ජනාධිපතිතුමාට ගෙහෙට කයිද කියලා. ඒ නිසා ඔය රිජෙක්ට් වෙච්ච ඒවා ටික සජබේට එනකොට සජබේගේ ඔරිජිනල් බඩු ගණනාවක් ඉතුරුලා තියෙන ටික එහා පැත්තට යනවා. ඒක තමුන්නාසලා නවත්තන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා උත්සාහ කරනවා විවිධ දේවල් කරලා අපේ මන්ත්‍රීතුමා කව මිනිස්සු පාරට දානවා. අපි පාරට දාලා මේ ආණ්ඩුව ගෙදර යවනවායි කියලා තමුන්නාසලා හිතන් ඉන්නවා නම් එහෙම පාරට දාලා මිනිස්සු ඉඳදී හිටපු කාලයක් තිබුණා. ඒ නිසා තමුන්නාන්සලා අපි පිළිගන්න අපි රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනෝ මේ කෙටි කාලය තුල අපිට පෙබරවාරි මාර්තු වගේ පොඩි කාලයක් දෙන්න මේ කෙටි කාලය තුල අපි ආණ්ඩුව ඇතුලේ ලොකු සටනක් කරනවා අපි ආණ්ඩුව ඇතුලේ ජනාධිපතිතුමාත් එක්ක ලොකු ගැටුමකට යනවා අපි එතුමාට කියනවා එතුමා මේක දන්නවා ඒ නිසා අපිටත් මෝඩයෝ වගේ නෙවෙයි අපි දන්නවා රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේකේ ගොඩෙන්න නම් අපි ඔක්කොම එකට එක්කව වෙලා මේ විසඳුමට දුන්නේ නැත්නම් මේ රටේ ජීවත් වෙන මිලියන 22ක් ජනතාවට කරන අසාධාරණයක් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි ඒ නිසා අපි ඔබතුමාලා සියලු දෙනාගේ මිල්ලා සිටින්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේ මම දැක්කා අපේ අනාගත ජනතා විමුක්ති පෙරමුණේ
මුදල් ඇමතිතුමා you have 2 more minutes
yeah thank you අනාගත ජනතා විමුක්ති පෙරමුණේ මුදල් ඇමති සුදුල් හඳුන්නෙත්ති මහත්තයා මම දැක්කා කියනවා රූපවාහිනී නාලිකාව මේ ආණ්ඩු ගන්න ස්වෛරී බැඳුම් කර එකක්වත් අපි ගෙවන්නේ නැහැ අපි එකක්වත් ජීවන්නේ නැහැ කියනවලු. ඒගොල්ලන්ට කියනවලු මචෝ එයාගේ භාෂාවෙන් මම මේ කියන්නේ. මචෝ උඹල ගත්තරන් නිකන් හිටපන් කියනවලු. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ අනාගත මුදල් ඇමතිතුමා. අපේ කංචන විජේසේකර ඇමතිතුමා කිව්වා. එතුමා කියනවා උදාහරණයකට ගන්න කියුබා. දැන් අන්න 100%කින් තෙල් මිල වැඩි කරා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දමුණාස්සලාගේ මේ රටේ මිනිස්සු මේ ගේ ඔය හදන්න හදන්න ඔය ගේන්න හදන මිනිස්සුන්ගේ පාර්ලිමේන්තුවේ පක්ෂේ ප්‍රතිපත්ති පිළිබඳ අපිට කියන්න තියෙනවා. ඒ නිසා මම මීට වැඩි මගේ කාලය ගන්නෙ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා. මුලසනේ සභාපතිතුමනි අපි නැවතත් ඉල්ලා සිටින්නේ මේ මේ ලංකාවේ රටේ අපේ ඉතිහාසය අපි මුණ දුන්න බරපතල ආර්ථික අර්බුදය අපි යුද්ධයට පස්සේ කොවිඩ් වසංගතයට පස්සේ අපි මුණ දුන්න බරපතලම ප්‍රශ්නේ තමයි මේ ආර්ථික අර්බුදය අද මේකෙන් ගොඩේම සඳහා අමහිරි තීන්දුව ගණනාවක් ජනාධිපතිතුමාට ගන්න සිද්ධ වෙලා තියෙනවා අපි ජනාධිපතිතුමාගෙන් අහුවාම ඔබතුමා දේශපාලනය කරන්නද මේ තීන්දුව ගන්න කියලා එතුමා කියනවා නෑ මම දේශපාලනය කරවව් හැබැයි රට හදන්න මට මේ තීන්දුව ගන්න වෙනවා කියලා ගොඩක් වෙලාවට බලයටපත් වෙච්ච අපි හැම නායකෙක්ම අපි දේශපාලනයේ සා ඡන්ද බලලා තීන්දුව ගත්තා රට ගැන බලලා තීන්දුව ගත්තේ නෑ ඒක තමයි අපි කරපු වරද්ද අපි විදුලියෙන් සහනාධාර දීලා ඒ සහනාධාරේ ණයක් අරගෙන ගෙව්වා අපි තෙල් වලින් සහනාධාර දීලා ඒ සහනාධාරේ ණයක් අරගෙන අපි ගෙව්වා අපි එතෙන්ද ගියේ නැහැ ඒ නිසා විදුලි නිෂ්පාදන මිලට අපි විදුලිය ගන්න ඕනේ තෙල් වලට යන මිලට අපි ගන්න ඕනේ ඒ නිසා ලෝකේ හැම රටක්ම වෙන්නේ දැන් අපි මේ ටින් නම්බර් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා දෙනවා අවුරුදු 18ට වැඩි හැම තරුණයෙකුටම ටින් නම්බර් එකක් ගන්න කියලා දැන් ඒකත් අරගෙන සජිත් මහත්තයා මාධ්‍ය හමු තියනවා ජේපී කේකටත් ගහනවා දැන් මේ ටින් නම්බර් එකක් ගන්න කියලා ටැක්ස් ගෙවන්නේ නැහැ මේ ලෝකේ අනිත් රටවල් ගැන බලන්න මේ කියන්නේ අවුරුදු 18ට වැඩි හැම කෙනෙක්ම ලියාපදිංචි වෙන්නේ එච්චරයි කියන්නේ ඒකින් හරියට බදු ගෙවිල්ලක් නැහැ ටින් නම්බර් එකක් ගත්ත බලියට බදු ගෙවන්නේ නැහැ ඒ නිසා කිසිම තරුණයෙක් ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ අවසාන වශයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මම නිහඬව
ස්තුතියි ඔනරබල් රෝහිණි කුමාරී විජේරත්න
ස්තුතියි ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි මම මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා කරපු කතාව වීඩියෝ එක අරගෙන අරන් බලන්න මේ රටේ ජනතාවට එකෙන් කොච්චර වැඩක් තියෙනවද මේ ඔබතුමාට කොච්චර වැඩක් තියෙනවද කියලා මොකද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න අයිතියක් නැති චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් ඉතාමත් නින්දිතාකාරයේ චෝදනා රැසක් එල්ල කරා ඉතින් මම ඒ පිළිබඳව මගේ කනගාටුව මේ සභාවේ ප්‍රකාශ කර සිටිනවා විශේෂයෙන්ම මේ රටේ ආර්ථික බිඳ වැටීම මට තියෙන මිනිත්තු 5යි මගේ වෙලාවෙන් දෙන්න එපා.
ඔනරබල් මහින්දානන්දලත් ගමගේ
ඔබතුමියට ඔබතුමියගේ මතය දරන්න පුළුවන් මට මත මගේ ධර්මතේ දරන්න අයිතිය තියෙනවා ඔබතුමියලා පාර්ලිමේන්තුවේ කතා කරනකොට එළියෙන්න ගැනත් හිතලා කතා කරනවා නම් ගොඩක් හොඳයි
ස්තුතියි
විජේසිරි වෙනුවෙන් විතරක් එක් කියන්න
එපා ස්තුතියි ඔනරබල් කවිරත්න
ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි මේ රටේ ආර්ථිකයේ බිඳ වැටීම රට බංකොලොත් කිරීම ඒ වගේම අසාධාරණ මේ බදු ප්‍රතිපත්ති වල ආදීනව අපිට දැන් මේ වෙනකොට ඇස්පනා පිට පේන්න තියෙනවා විශේෂයෙන්ම දැන් පෝලිං නැහැ ලයිට් තියෙනවා කියලා කිව්වට මේ ණය ගෙවීම ණයවාරික නැවත ගෙවීම පටන් ගත්තාම අපි කොතනටද ආපහු යන්නේ කියන එක පිළිබඳව කවුරුත් අවබෝධ කරගත්තොත් හොඳයි කියන එක මම මේ ගරු සභාවට මතක් කරන්න කැමතියි විශේෂයෙන්ම මේ ආර්ථිකයේ බිඳ වැටීම මේ උද්දමනය ඉහළ යෑම නිසා මේ රටේ දරුවන්ට මන්ද පෝෂණ තත්වයන් වැඩි වෙලා තියෙනවා කියන එක මේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා සභාපතිත්වයේ දරන මාත් සමාජිකයෙක් වෙලා තියෙන මන්ද පෝෂණය පිළිබඳ විශේෂ තේරීම්කාරක සභාවට ලැබුණු තොරතුරු අනුව කුරුවීම එනත මන්ද පෝෂණය සම්බන්ධයෙන් හොයන සාධක තුනක් තියෙනවා කුරුවීම ක්ෂය වීම ඒ වගේම අඩුබර දරු උපත් කියන මෙන්න මේ කාරණා තුන ආරම්භ බලනකොට 2023 වර්ෂයේ අවුරුදු 5ට අඩු දරුවන් 475,000ක් පමණ වෙච්ච දරුවන්ගෙන් 140,414ක් ඒ කියන්නේ සමස්ත අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 29.5ක් මේ කුරුවීම නැත්නම් ස්ටන්ටින් කියන තත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම කෘෂ වීම 475,000ක් වෙච්ච අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 135,988ක් ඒ කියන්නේ 28.6%ක ප්‍රමාණයක් අපිට මේ වෙනකොට දකින්න තියෙනවා. ඒතර මේක හොඳ කාරණාවක් නෙවෙයි. අවුරුදු 5ට අඩු දරුවන්ගේ තත්ත්වය විතරයි මම මෙතන කතා කරේ. ඊට අමතරව අවුරුදු 5ට වැඩි අවුරුදු 18ට අඩු දරුවෝ ගත්තහම ඒ තත්ත්වයත් මේ හා සමගාමීව යනවා කියන එක මම මේ සභාවට මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබතුමත් නියෝජනය කරන වතු ප්‍රජාව ජීවත් වෙන දිස්ත්‍රික්කවල මේ තත්ත්වය වැඩි කියන එක අපිට ලැබිච්ච වාර්තාවල තියෙනවා. ඒකේ මහනුවර පළවෙනි තැන තියෙන්නේ නුවරඑළිය. නුවරඑළියේ දරුවන්ගේ කුරුවීම 12,717යි. දෙවෙනි තැන තියෙන්නේ මහනුවර 11,044යි. තුන්වෙනි තැන රත්නපුරය 9,109යි. ඉතින් මෙන්න මේවට අපි හේතු හොයන්න ඕනේ ඇයි මේ මන්දපෝෂණ තත්ත්වය මෙතන වැඩි වෙලා තියෙන්නේ කියලා. එනිසා ඒ දරුවන්ගේ පැත්තෙන් බැලුවහම ඊළඟට පවුලේ ආර්ථිකයේ බිඳවැටීම දරා ගන්න බැරි වීම කොතෙක්ද කියනවා නම් ගර්මණී මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ ලෝක ආහාර සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නවතම තක්සේරු වලට අඩුව. ඒ අය කියනවා මෙන්න මෙහෙම දරුණු ආහාර උද්ධමනය දරුවන්ගේ පමණක් නොව ගර්භණී හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයේ පහළ හෙලීමටද හේතු වී තිබේ. මෙරට ජනගහණයෙන් මිලියන 6.3ක් එනම් ආසන්න වශයෙන් රටේ ජනතාවගෙන් ජනගහණයෙන් 30%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳින බව ඒ අය ප්‍රකාශ කරනවා. ඒ වගේම ලෝක ආහාර සංවිධානයේ විසින් ඒ අයගේ අලුත්ම වෙබ් අඩවියේ දක්වලා තියෙනවා ගර්භණී කාන්තාවන්ට දෛනික පෝෂ්‍ය ආහාර වේලක් ලබා ගත යුතු නමුත් ඉතා දිළිඳු ගර්භණී කාන්තාවන් සිය මූලික ආහාර වේලවත් සපයා ගන්නට බැරි දුෂ්කර තත්ත්වයක ඉන්නවා කියන එක. මෙන්න මේක තමයි අද මේ රටේ දරුවෝ සහ ගර්භණී මව්වරුන්ගේ තත්ත්වය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජානවේදි විද්‍යා පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල්ද සිල්වා මහතා කියලා තියෙනවා ජනගහන වර්ධනයේ 2022ට සාපේක්ෂව 2023 90,000ක අඩුවීමක් තියෙනවා කියලා. ඒතර මේවා සම්බන්ධයෙන් අපි සලකලා බලනකොට මේ පාර්ලිමේන්තුව දෙකට බෙදිලා දෙපැත්තට මඩ ගහ ගන්නවාට එහා ගිය පුරයක් අපි කරන්න සිද්ධ වෙනවා. මම මේ වෙලාවේ අවධානය යොමු කරන්න කැමතියි මේ රටේ විශ්‍රාමිකයා ගැන. මේ රටේ විශ්‍රාමිකයෝ කියන්නේ බෝ නොවන රෝගවලින් විශාල වශයෙන් පීඩා විඳින පිරිසක්. අද රෝහල්වල ඖෂධ හිඟවීම, ඖෂධ මිල වැඩිවීම මෙන්න මේ කියන තත්ත්වයේ ලක්ෂ 6ක් විතර වෙච්ච විශ්‍රාමිකයාට දවන්ත බලපෑමක් කරලා තියෙනවා. අද මේ වෙනකොට ඒ විශ්‍රාමිකයෝ එක්කෝ දවසක් හැර දවසක් බෙහෙත් ගන්නවා, එහෙම නැත්නම් බෙහෙත් නොදී ඉන්නවා. අපි දන්නවා ඊයේ වෙනකොට රජයේ සේවකයන්ට රුපියල් 5000ක් දෙන්න අනුමැතිය, එහෙම නැත්නම් අත්සන ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම දොස්තර මහත්වරුන්ට, ඒ වගේම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට දීලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි විශ්‍රාමිකයට දෙනවා කිව්ව රුපියල් 2500 තාම ඒ අයට ලබා දීලා නැතිවීම පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා. මොකද මේ විදිහට විශ්‍රාමිකයා සම්බන්ධයෙන් මේ වගේ නිඳිත ප්‍රතිපත්තියක්, ඒ වගේම නොසලකා හැරීමක් කරන්නේ ඒ අය ඉක්මනින් මරණය කරා ළඟා කරවලා මේ අය මේ විශ්‍රාමිකයන්ගේ බරෙන් මේ රජය හැල්ලු වෙන්නද කියන එක මම මේ සභාවෙන් අහන්න ඕනේ. ඒත් එකම විශ්‍රාමිකයා ගැන පමණක් නෙවෙයි, දැන් රජයේ සේවකයෝ විතරද මේ රටේ ජීවත් වෙන්නේ? දැන් මේ රැස්සාවක් නොකරන රජයේ සේවකයෝ නොවන පෞද්ගලික අංශයේ සේවය කරන අයත් ඉන්නවා. හැබැයි මේ අය කන්නේ නැද්ද? මේ අය බෙහෙත් ගන්නේ නැද්ද? මේ අය දරුවන්ට උගන්වන්නේ නැද්ද? මෙන්න මේ කියන තත්ත්වයේ ඒ අයටත් අද මේ වගේ මූණ දෙන්න බැරුව තියෙනවා. ඔබ දන්නවා ඇති, අද උදේ පත්තරේ කියනවා කැරට් කිලෝ එකක් රුපියල් 900ක් 1000ක් අතර කියලා. වැටකුළු කිලෝ එකක් රුපියල් 500කට කිට්ටුයි කියලා තියෙනවා. හැබැයි ආණ්ඩුව රටවටේ කැරට් බෙද කැරට් වල පෙන්න යනවා. නමුත් ජනතාව ඒවට රැවටෙන්නේ නැහැයි කියනක මේ වෙලාවේදී මම මතක් කරන්න ඕනේ.
කැටියෙන් අවසන්
කරනවා. අවසන් කරනවා. දැන් ඒත් එක්කම අධ්‍යාපන වියදම ගත්තොත් 6 පන්තියට ඇතුළත් කරන ළමයෙකුට පළවෙනි වාරේ යන්න රුපියල් 13000ක් ඕන වෙනවා. මොකද CR පොතක් රුපියල් 600යි. ඒ වගේම පාට පෙට්ටියක් ගත්තොත් රුපියල් 520යි. කවකටු පෙට්ටියක් රුපියල් 600ක් විතර වෙනවා. 10-11 ළමයෙකුට ගියොත් රුපියල් 20000ක් විතර අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ රජයේ ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ ආහාර සඳහා තියෙන බදු සහ අධ්‍යාපන ඒ සඳහා වෙන උපකරණ සඳහා තියෙන බදු ඉවත් කරන්න කියන කෙනක මම අවසාන වශයෙන් මම කියනවා දැන් මේ අප්‍රේල් වෙනකොට ටින් අංකයක් ගන්න කියලා කියනවා. මම කියනවා අටින් අංකයක් කෙසේ වෙතත් මේ රටේ ජනතාවට ටින් බෙලෙක්යක් අරන් පාරට බහින්ද වෙන දවස වැඩි ඈතක නැහැයි කියන එක මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමැතියි.
ස්තුතියි. ඔනරබල් නලින් ෆර්නාන්ඩෝ.
මුලසුනේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, අද මං හිතන්නේ කබීර් හෂීම් මැතිතුමා සභාව කල් තබන වෙලාවේ විවාදයකදී එතුමා අද යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ යෝජනාව එතුමා කියෙව්වා මූලිකව තියෙන ඇතුමගේ තියෙන යෝජනාව. ඒ යෝජනාව එතුමා කියනවා මේ රටේ ආර්ථිකය කඩා වැටීම තුළ මේ රටේ සම්පූර්ණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකය වැටීමක්, ඒ වගේම මේ කෘෂිකර්මාන්තයේ කඩා වැටීමක්, ඇඟලුම් කර්මාන්තයේ කඩා වැටීමක්, සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක්, ඒ වගේම මේ තුළ මේ රටේ සම්පූර්ණ රටේ ජනතාව විශාල වශයෙන් පීඩනයක් එහෙම නැත්නම් විශාල ආර්ථික අර්බුදය තුළ එයාට ජීවත් වීමේ හැකියාවක් නැහැයි කියන එක එතුමා ප්‍රකාශ කරලා මේ යෝජනාව ඉදිරිපත් කළා. මං හිතන්නේ එතුමා මේක සාධාරණයි, මීට අවුරුදු එකහමාරකට ඉස්සර එතුමා මේ යෝජනාව ගෙනාවනම් එහෙම නැත්නම් අවුරුදු එකහමාරකට ඉස්සර තිබ්බ තත්ත්වෙත් එක්ක මේ යෝජනාව ගෙනාවනම් මීටත් වැඩිය සාධාරණයක් ඉටු කරනවායි කියන එක අපිට තේරෙනවා. මොකද හේතුව අපි කවුරුත් පිළිගත්තා මේ රජය බාරගන්න වෙලාවේ අපේ රටේ තිබ්බ ආර්ථිකය තුළ පක්ෂ විපක්ෂ ભેදකින් තුර මේ රටේ ආර්ථිකය කඩා වැටලා තිබ්බා. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය තුළ විශාල රටේ ජනතාවට ප්‍රශ්න තිබ්බයි කියන එක. ඒ තුළ ඒ පටන්ගත් වූ ගමන ඒ කඩාවැච්ච ආර්ථිකය නැවත ශක්තිමත් කරන පටන්ගත් වූ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම ආරම්භ කළ අවුරුදු එකහමාරක් යද්දී එතුමා මෙවැනි යෝජනාවක් කරන්නේ මම දකින විදිහට මේ සෑම ශ්‍රේෂ්ඨයකින් ඉස්සරහට ආවට පස්සේ ඇයි මේ යෝජනාවක් කරන්නේ කියන එක මට තේරෙන්නේ වැට් වැඩි කිරීම තුළ මේ රටේ ජනතාවට ලැබෙන පීඩනයට අමතරව මේ ආණ්ඩුවට පීඩනයක් යොමු කරලා කොහොමද තමන්ගේ දේශපාලනය ඉස්සරහට ගේන්නේ කියන එක තමයි මට දකින්න විදිහට තේරෙන්නේ. මොකද හේතුව එතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ දන්න පුජ්‍යලයක් වශයෙන් එතුමා දන්නවා මීට අවුරුදු එකහමාරක තුල තිබ්බ ආර්ථිකයේ තත්ත්වය තුළ අපි ගන්න ඕන සෑම ක්‍රියාමාර්ගයක් මේ රජය ලබා ගත්තා. එතකොට අපි විශේෂයෙන් අපිට තිබ්බේ මේ රටේ ආදායම අඩුවීම තුළ රටේ රාජ්‍ය ආදායම කඩා වැටීමක්. ඒ නිසා අපි කවුරු තීන්දුව ගත්තත් අපි අද ඒ සම්බන්ධව විශාල වශයෙන් කතා කරනවා. ඒ කවුරු තීන්දුව ගත්තත් අපි බාර ගන්න වෙලාවේ මේ රටේ රාජ්‍ය ආදායම විශාල වශයෙන් අඩු වෙලා කඩා වැටීමක් තිබ්බා. ඒ වගේම මේ රටට අවශ්‍ය කරන මූලික රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් ටික තේ රජයකට ලබා දෙන්න බැරි තත්ත්වයක් මේ රටේ තිබ්බා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවට තමන්ගේ එදිනෙදා ජීවත් වීමේ තිබ්බ සියලු දේවල් මේ රටේ ජනතාවගෙන් ගැලවිලා නැති වෙන්න පටන් ගත්තා. ඒ තුළ ඒ පටන්ගත් ආර්ථික අර්බුදය තුළට විසඳුම් ලබා දෙන්න සඳහා රජය ලබාගත් පියවරවල් එතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ දන්න පුජ්‍යලයෙක් වශයෙන් එතුමා මං හිතන්නේ එහෙම නැත්නම් එතුමට තර්කයක් ගොඩනගන්න බෑ. මොකද අද අපි වෙද්දී මේ සෑම ශ්‍රේෂ්ඨයක් සඳහා අපි අවශ්‍ය කරන විසඳුම් ලබා දීලා තියෙනවා. හේතුව අපි රාජ්‍ය ආදායම වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය අපි නැවත හරිගස්ස ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතය තුළ පාස්කු ප්‍රහාරය තුළ කඩා වැටුණු අපේ විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම අපි නැවත අපි හදා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමා මේ සටහනේ සඳහන් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරෙන්ට විශේෂයෙන්ම වෙච්ච දේ තමයි විශාලම බලපෑම තමයි එතුමා සඳහන් කරන ඒ බලපෑම තමයි බැංකු පොලිය 30%-32% දක්වා වැඩිවීම. එතකොට මේ තුළ බැංකු පොලිය හරහා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරපු අය සියලු දෙනා කඩා වැටුණා. ඒ වගේම එතුමා මේ වාර්තාවේ කියනවා බැංකු හරහා පරාර්ථික ක්‍රමයට ගිය සියලු දෙනාට මේ වෙච්ච ඉරණම තුළ මේ සඳහා විසඳුම් ලබා දෙන්න ඕනයි කියලත් කියනවා. එතකොට අපි අර ගත්තු හැම පියවරකම වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා විශාල වශයෙන් බලපෑපු බැංකු පොලිය අද වෙද්දී 10%-13% දක්වා අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට 30ක 32ක තිබ්බ බැංකු පොලියක් ආර්ථිකයේ කඩාවැටීම තුල තිබ්බ මේ මහා දරුණුම කඩාවැටීම තිබ්බ තුල තිබ්බ බැංකු පොලිය 32ක ඉඳලා 112 ගෙද්දි අපිට අනිවාර්යෙන්ම අපි දැනගන්න ඕන අපි ඒ හරහා බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම තුල තමයි අපේ වාසිය රටේ ජනතාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබා දෙන්න හැකි වුණේ. මොකද අපි අපිට තිබ්බ මේ රට බාර ගන්න වෙලා තිබ්බ විශාලම අභියෝගය තමයි මූල්‍ය තත්ත්වය පාලනය කරගන්න බැරිකම. විශේෂයෙන්ම බැංකු පද්ධතියට වෙච්ච බලපෑම අපිට විශාල වශයෙන් මේ රටේ අභියෝගයක් බවට පත් වුණා මේ ආණ්ඩුව ගෙනියද්දී. ඒ නිසා ඒ තුලින් තමයි බැංකු පද්ධතියේ ශක්තිමත් වීම තුල තමයි බැංකු පොලිය අඩු කරලා නැවත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන්න අපිට හැකියාව ලැබුණේ. ඒ වගේම අපි මේ අයවැය තුලදී විශාල වශයෙන් අපි දැක්කා අපි අඩු සහන ණය පොලි ක්‍රමයක් අපි අඳුන්ලා දුන්නා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට. අනිවාර්යයෙන්ම දැන් මේ මාසේ අවසන් වෙද්දී ඒ වැඩපිළිවෙල පටන් ගැනීම තුල අඩු පොලියට සහන ණය ලබා දීම තුල නැවත තව තවත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට අවස්ථාව ලැබෙනවා තමන්ට තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න. ඒ වගේම තමයි එතුමා දිගින් දිගටම මේ කතා කරන මේ දේවල් තමයි සුද්ධ මූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා රටේ ජනතාවට තියෙන පීඩනය. අපි ඒක පිළිගන්නවා. අපි මේ පාර්ලිමේන්තුව තුළ සියලු දෙනාම දන්නවා පහුගිය අවුරුදු 10ක් 15ක් තුළ සුද්ධ මූල්‍ය ණය යෝජනා ක්‍රම විශාල වශයෙන් මේ සමාජය තුළට ඇවිල්ලා විශාල ප්‍රමාණයක් බැංකු ණය සඳහා ඉල්ලුම් කළ ණය ලබාගෙන විශාල වශයෙන් අමාරු වැටලා තියෙනවා. ඒ නිසා තමයි අර මම කිව්වාගේ සියලු දෙනාට දරා ගන්න පුළුවන් පොලි අනුමාත්‍යක් යටතේ ඒ ණය ලබා දීම තුළ මේවා නැවත පියවන්නත් ඒ වගේම සුද්ධ මූල ණය යෝජනා ණය ඒ සමාගම් නියාමනය කරන්නත් අපි නීති කෙටුම් සකස් කරලා අවශ්‍ය පියවර අපි මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අපි දැන් මම දැක්කා ඒ වගේම කියනවා මේ ආයෝජකයෝට එනවා මෙයාට විශාල බදු සහන දෙනවා මේ බදු සහන ලබා නොදී මේවා රජයට මේ බදු ටික ගත්ත නම් මේ වැට් එක නැතුව මේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්ලු. මේක තමයි ගන්න තර්කය. හැබැයි එක වෙලාවකට මේ අපි සියලු දෙනා පිළිගන්නවා මේ විපක්ෂයත් අපි නව ආයෝජකයෝ අපිට එන්න ඕන. මේ ආයෝජනක ප්‍රමාණයක් ආවේ නැත්නම් මේ ආර්ථිකය තවදුරටත් අපිට ඉස්සරහට ගෙනියන්න බැහැ කියන එක අපි සියලු දෙනා දන්නවා. අපිට විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආදායම අපනයනය සංචාරක ව්‍යාපාරක ඒ වගේම ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ඒ වගේම නව ආයෝජන මේ රටට
ආවේ නැත්නම් order please මුලසුනට KPS කුමාරසිරි ගරු මන්ත්‍රීතුමා යෝජනා කරනවා.
මුලසුනනරුඩ ගරු මන්ත්‍රීතුමනි මුලාසනයේ සඳහා ගරු KPS කුමාරසිරි මන්තුමාගේ නම යෝජනා කරනවා.
ස්තුතියි.
ඔබේ නම ස්ථිර කරන්න.
මන්තුමා ආරම්භ කරන්න.
මුලසුන ඔබට මන්ත්‍රීතුමනි දැන් මම කියාගෙන ආවේ මේ අය කියනවා ආයෝජකයන් සඳහා දෙන සහන නවත්තලා ඒ සහන ලබා දෙන්නේ නැතුව මේ සහනය එහෙම්ම නැති කරලා ඒක දෙන්න වැට් එක අඩු කරලා ඒ සහන රටේ ජනතාවට ලබා දෙන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේකෙදී අපි බලන්න ඕන අපි විශේෂයෙන්ම අපි දන්නවා අපේ පළවෙනි ඉලක්කයක් තමයි රටේ ආයෝජකයෝ රටට ගෙන්වගෙන ඒ හය හරහා මේ රටේ ආදායමට යම් විදේශ මුදල් එහෙම නැත්නම් ඩොලර් ආයෝජනය අපිට අවශ්‍යයි. මොකද ඒ අවශ්‍යතාවය අපි පුරව ගන්න අනිවාර්යෙන් මේ සඳහා අපිට අවශ්‍ය කියලා පියවර ගන්න. එතකොට අපි තව එකක් තමයි මේ මොන ආයෝජකෙෙන්දත් රටේ ස්ථාවරභාවයක් තියෙන්න ඕන. ඒ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික නැත්තම් රටට අවශ්‍ය කරන විදුලි රටේ ඒ අවශ්‍ය කරන විදුලිය නැත්තම් එහෙම නැත්තම් රටේ තුල ව්‍යාපාරයක් කරන්න හිතකර තත්වයක් නැත්තම් රටේ මිනිස්සු නිතරම උද්ඝෝෂණ කරනවා නම් මොන සහන ලබා දුන්නත් ඒ ව්‍යාපාරිකයෙක් තමන්ගේ ආයෝජනය ඒ රටට ගේන්නේ නැහැ. මේ දේ තේරෙන්නේ නැතුව තමයි මේ සියලු දෙනා කියන්නේ. මේ කියපු යෝජනා ඉදිරිපු මන්ත්‍රීතුමත් කියන්නේ ආයෝජකයන්ට හැමදේම දෙන්න එපා. මේ අයට සියලු දෙනාට එක සමානව සලකලා ආයෝජකය ගැන හිතන්නේ නැතුව හරි මේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න කියන එක. මට තේරෙන්නේ නැහැ කොයි විදිහේ ආර්ථික ප්‍රතිපත්තියක් මෙතුමල බලයට આવොත් ගෙනියයිද කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද හේතුව දැන් අපි ඔබ සියලු දෙනා දන්නවා දැන් අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මේ රටට ආයෝජකයෙක් එනවා තියා ආයෝජකයෙක් ගැන කතා කරුවත් ආයෝජකයෝ දුවනවා ආයෝජනයක් ගැන මේක තමයි ඇත්ත තත්ත්වේ අද වෙද්දී ආයෝජක නැවත මේ රටට ඇවිල්ලා ඒ අවශ්‍ය කරන ආයතන සමග සාකච්ඡා කරලා ඒ ඉදිරි ආයෝජක ගැන කතා කරන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා මම කියන්නේ මේ රටේ සියලු ආයෝජක ඇවිල්ලා අද ආයෝජන පටන් ගන්න තියෙනවා කියන එක මම කියන්නේ හැබැයි අද වෙද්දී මේ රටට ආයෝජකයෝ යම් විමසීම් කරලා අලුත් ආයෝජන පටන් ගන්න තත්ත්වයකට අද අපිට ඒ අවස්ථාව අපි ලබා දෙන්න මේ රජය කටයුතු කරලා තියෙන එක කියන එක අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. එතකොට ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියන්න ඕන මේ අද එතුමා විශේෂයෙන්ම වැට් බද්ද සම්බන්ධව විශාල වශයෙන් චෝදනා එල්ල කරුවා වැට් බද්ද පිළිබඳව විශාල ප්‍රශ්න තියෙනවා. ඒක අපි ඇත්ත කතාව කියන්න ඕන. මොකද අපි සමහර අවස්ථාවලදී මේ වැට් බද්ද සම්පූර්ණ විශාල භාණ්ඩ ප්‍රමාණයකට ලබා දී භාණ්ඩ ප්‍රමාණකින් ලබා ගැනීම තුළ පාරිභෝගික ජනතාවට යම් සහන නැති වෙන තත්යකට සමහරලාට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද මම විශේෂයෙන්ම කිව්වා අද මේ වෙනකොට අපි 100ට වැඩිපුරම ප්‍රමාණයක් අපි වැට් බද්ද තියෙන්නේ 115 ඉඳලා 18 දක්වා වැඩිවීමක් පමණයි. හැබැයි අද සමාජයේ වෙළඳපොළ තුළ විශාල වශයෙන් 100ට 15ක් නෙමෙයි 18ක් නෙමෙයි 100ට 20 25කින් භාණ්ඩ මිල වැඩිවීමක් අද වෙළඳපොළ තුළ තියෙනවා. එතකොට මේකට හේතුව තමයි මේ රටේ මතයක් හැදුවා මේ ජනවාරි පළවෙනිදා ඉඳලා විශාල වැට් මුදලක් මේ ආණ්ඩුව අය කරනවා මේ තුල විශාල වශයෙන් භාණ්ඩ මිල වැඩි වෙනවා මේ භාණ්ඩ මිල තුල රටේ ජනතාවට විශාල වශයෙන් පීඩනයක් එනවා ඒ පීඩනය ජනතාවට ජීවත් වෙන්න බැරුව මරණ ජී පීඩනයක් බවට පත් වෙනවායි කියන එක රටේ මතයක් හැදුවා මේක කවුද වාසිය ගත්තේ මේක රාසිය ගත්තේ කිසි කවුරුත් නෙමෙයි මේ මේකේ ඉන්න සමහර වෙළඳෝ සමහර අතරමැදියෝ සමහර නිෂ්පාදකෝ මේක වාසිය ගත්තා මොකද සියලු දෙනා රටේ මිනිසුන්ගේ මතේ ඔළුවේ පැම්පත් කරලා තිබ්බා ජනපාරි පළවෙනිදා ඉඳලා විශාල වශයෙන් බඩු මිල වැඩි වෙනවා කියන එක. එතකොට මේ අය తీරුම් ගත්ත දැන් මතේ හදලා මිනිසුන්ගේ ඔළුවේ තියෙනවනම් අපි මොකටද අඩුවට බඩු දෙන්නේ අපි පුළුවන් තරම් මේ මිල වැඩි කරලම මේ භාණ්ඩ ටික ලබා දෙන්න අපිට පුළුවන් කියන එක මේ අය කල්පනා කරලා බොහෝම සූක්ෂම විදිහට භාණ්ඩ මිල විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. මොකද උදාහරණයක් ගත්තොත් මම දැක්කා අපි සිමෙන්ති දැක්කොත් සිමෙන්ති 115ක් තමයි වැඩි කරලා තියෙන්නේ 15 ඉඳලා 18ට. එතකොට සිමෙන්ති රුපියල් 103කින් වැඩි කිරීම තුළ සිමෙන්ති කොට්ටේ රුපියල් 250කින් වැඩි වෙලා තියෙනවා. කිසිසේත්ම සිමෙන්ති කොට්ටේ රුපියල් 250කින් වැඩි වෙන්න හේතුවක් නැහැ. මම මේ උදාහරණයක් කිව්වේ මේ තුල විශාල සමාගම් සියලු දෙනා ඒ වගේම අනිකුත් සියලු දෙනා විශාල විදිහට භාණ්ඩ මිල වැඩි කරගන්න කටයුතු කළා. මේ තුල ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපිට බලපාන ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ යම් ප්‍රමාණයක උඩට ආවා විතරයි. මොකද සිමෙන්ති කොට්ටයක් රුපියල් 1850කට 1900ට එද්දි රුපියල් 2000ට පල්හැ වෙද්දි යම් පොඩි පොඩි ගෙවල් වල ඉන්න අය නැවත සිමෙන්ති කොට්ටයක් දෙකක් අරන් ඒ අය වැඩ කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. මේ තුල යම් ප්‍රමාණයක අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි සියලුම වෙළඳ ප්‍රජාවගෙන් ඒ වගේම කර්මාන්ත කරුවන්ගෙන් නිෂ්පාදනය අපි ඉල්ලන්නේ තමන්ට වැටි වෙච්ච ප්‍රමාණය අනිවාර්යයෙන් මේ ප්‍රමාණය විතරයි ඊට එහා ලබා ගන්න කටයුතු කරොත් ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය ක්‍රියාවල ගන්නවයි කියන එක මතක් කරන්න ඕන. මොකද අපි දැන් එහෙම කියන්නේ දැන් මම අපිට විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් අපේ නීතිවලත් මේ සම්බන්ධව විශාල ප්‍රශ්න තියෙනවා. දැන් අපි වැට් සඳහන් කරලා වැට් රෙජිස්ටර් කරපු කම්පැනියක් තමයි ඒ වැට් අය කරගන්න අයිතිය තියෙන්නේ. හැබැයි මුදල් දේශීය ආදායම් පනතේ දැන් මේ වැට් සඳහා අපිට අනිවාර්ය බිලක් රිකුත් කරන්න කියලා නීතියක් නැහැ. එතකොට පාරිභෝගිකයා ඉල්ලුවොත් විතරයි මේ බිලක් දෙන්න ඕන. එහෙම නැත්නම් එයාට දෙන්න ඕම නෑ. එතකොට පාරිභෝගික අධිකාරිය වාගේ ආයතනයකට ගිහිල්ලා මේ බිලක් චෙක් කරන්න එහෙම නැත්නම් බිලක් තියනවද කියලා බලන නීතිමය තත්ත්වයක් නෑ. මොකද හේතුව ඒ අයට කැමැති නම් පමණයි ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයට වැට් එක අය කරගෙන බිලක් නොදී ඉන්න පුළුවන්. මේ තුල විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ අපිට මේ අනපනත් වල තියෙන නීති රීති ටික වෙනස් කරගන්න ඕන. මෙවැනි විශාල බදු ජාලා වැඩි කරගන්න වැඩසටහන් යනවනම් ඒ තමන්ගේ තියෙන නීති වෙනස් කරගන්න කටයුතු කරන්නත් සියලු ආයතන කටයුතු කරන්න ඕන. මොකද අද වෙද්දි සමහර දේශීය වෙළඳපොළේ තියෙන අන්තිම පොඩි භාණ්ඩ වලටත් මේ වැට් එක වැඩිම තුල කවදාක්වත් මම හිතන්නේ නැහැ මේ අය වැට් සඳහා
ගරු ඇමතුමා ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
මේ අය වැට් සඳහා අනුගත උණයි කියලා රටේ පාරිභෝගිකයන් මේ වැට් එක අය කරගත්තම මේගොල්ලෝ රජයේ ආදායමට මේක එකතු කරන්න බැර කරන්නේ නැහැ. සමහර විශාල ශේෂ්ඨ ගණනාවක් තියෙනවා. මම ඒ සඳහා අපි අද වෙනකොට මුදල් අමාත්‍යාංශය සඳහා අපි ඒක යොමු කරනවා. මේ සඳහා නැවත සලකා බලන්න කියන එක. මේක අපි ඇත්ත කතා කරලා මේවා වෙනස් කරගෙන තමයි මම හිතන්නේ මේ වැට් එකේ තියෙන පීඩනය එහෙම නැත්නම් අනිසි බලපෑම යම් අපේ වෙළඳපොළ තුළට අඩු කරගන්න කටයුතු කරන්න. ඒක නැත්නම් අද අපි කවුරු කිව්වත් අද බදු අය කර ගැනීමට රටේ ජනතාවට විශාල විරෝධයක් පෑවට ඒකට අපිට තර්කයක් ගොඩනගන්න බෑ. මොකද හේතුව අද අපේ බදු වලින් තමයි අපේ රාජ්‍ය සේවක පඩි රටේ තියෙන සම්පූර්ණ වියදම් විවිධ පොලිසිය ත්‍රිවිධ හමුදා සියලු දෙනාට මේ පඩි ගෙවලා මේ රට ගෙනියන්නේ අද බදු වලින්. මොකද හේතුව අපි පහුගිය අවුරුදු කීපයක් අපි දිහා බැස්සම අපි රටේ මුදල් අච්චු ගහලා තමයි මේ රටේ මේ සියලු දේ වියදම් කළේ. අද අපි රුපියලක්වත් අච්චු ගහන්න අපිට හැකියාව නැහැ. අපි ආදායම උපයාගෙන තමයි අපේ සියලු වියදම් කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. බදු අය කරගන්න වගකීම් වගේම මේ බදු කොයි විදිහටද පාවිච්චි කරන්නේ? කොයි ශේෂ්ඨ සඳහාද අපි මේ බදු මුදල වියදම් කරන්නේ? ඒක රටේ ජනතාවට පෙන්වන්නත් අනවශ්‍ය වියදම් නැතුව අනවශ්‍ය දේ සඳහා පාවිච්චි කරන්නේ නැතුව බදු කොයි විදිහටද අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ආයෝජනය කරන්නේ? එහෙම නැත්නම් වියදම් කරන්නේ? එහෙම නැත්නම් අනාගතය සඳහා අපි ඒක යොදවන්නේ කියන මූලික වගකීම රජයට තියෙනවා. එනිසා අපි හැමතිස්සෙම රජයේ බලාපොරොත්තු වෙන්නේ 2024 අවුරුද්ද අපි මේ 2023 ලබාගත්තු බදුත් 2024 ලබා ගන්න බදුත් ඉතාමත් විනිවිද භාවයක් තුළ කොයි කිනා කොයි කොයි ශේෂ්ඨ සඳහා මේක වැඩි එකතු කරනවද එහෙම නැත්නම් ආයෝජනය කරනවද ඒ ප්‍රතිලාභ කොයි ශේෂ්ඨ සඳහා ලබා දෙනවද කියන එක ඒ රජය විදිහට අපිට වගකීමක් තියෙනවා. ඒ අපි වගකීම ඉෂ්ට කරනවා.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා
කියනවා. අපි අද මේ පනත ගෙනල්ලා මේ අද පනත නෙමෙයි අද මේ ගේන යෝජනාව එතුමා ගෙනාවේ සත්භාවයෙන් වෙන්න පුළුවන් මේ රටේ තියෙන ජනතාවට ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ කෙසේ වෙතත් රජයක් විදිහට අපි මේ වගකීම් බාර අරගෙන තියෙන්නේ මේ දිගටම තියෙන මේ පීඩනය අපි යම් දන්නවා පීඩනයක් තියෙනවා කියලා. මේ අප්‍රියල් මාසයේ වෙද්දි මේ පීඩනයට යම් විසඳුමක් ලබා දීලා රටේ ජනතාවට 2024 අවුරුද්දේ අවසාන වෙද්දි ඉතාමත් හොඳ ආර්ථිකයක් තියෙන රටක් බවට පත්කරන මේ රජයේ කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට අවස්ථාව ලබා දීම
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට සිල්ව රාජා ගජේන්ද්‍රන් ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා. 7 minutes.
ඔව් 9 minutes.
1 minute 7.
அமைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் இந்த வரி விதிப்பு நாட்டின் பொருளாதாரத்தில் ஏற்பட்டிருக்கும் தாக்கங்கள் தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலே நானும் சில விடயங்களை பகிர்ந்து கொள்ள விரும்புகின்றேன். இந்த நாட்டிலே கடந்த 2010 ஆண்டிற்கு பிற்பாடு இந்த நாட்டை ஆட்சி செய்த ராஜபக்ச குடும்பத்தினர் அவர்களுடைய ஊழல் மோசடிகள் மற்றும் தவறான பொருளாதார கொள்கைகள் காரணமாக நாடு ஒரு வங்குரோத்து நிலையை அடைந்திருக்கிறது. குறிப்பாக 2019 ஆண்டிலே ஜனாதிபதியாக பதவியேற்றுக்கொண்ட கோட்டாபய ராஜபக்ச அவர்கள் அறிவித்து கொண்ட வரி சலுகையானது மிக வேகமாக நாட்டை அதல பாதாளத்திற்குள் கொண்டு வந்திருக்கின்றது. ராஜபக்ச குடும்பம் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை மிக பாரிய அளவிலே கொள்ளையடித்து வெளிநாடுகளிலே கொண்டு சென்று குவித்திருக்கிறார்கள் என்பது இந்த நாட்டிலே பரவலாக பேசப்பட்ட ஒரு குற்றச்சாட்டு. அண்மையிலே உச்சநீதிமன்றம் வழங்கிய தீர்ப்பிலே இந்த நாட்டினுடைய பொருளாதார வீழ்ச்சிக்கு மஹிந்த ராஜபக்ச, கோட்டாபய ராஜபக்ச, பசில் ராஜபக்ச மற்றும் பலருடைய பெயர்களை குறிப்பிட்டிருக்கின்றது. இவ்வாறு இந்த நாட்டை இவர்கள் குட்டிச்சூராக்கிய நிலைமையிலே 69 லட்சம் வாக்குகளை வழங்கி கோட்டாபய ராஜபக்சவை பதவிக்கு கொண்டு வந்திருந்த பெரும்பான்மையின சிங்கள மக்களை வீதிக்கு வந்து அவர்களை உள்ளாடைகளோடு நாட்டை அந்த பதவியை விட்டு ஓட வேண்டிய அளவுக்கு விரட்டி அடித்திருந்தார்கள். வீதிகளிலே மஹிந்த ராஜபக்ச குடும்பத்தினர் நடமாட முடியாத அளவுக்கு ஒரு பெரிய ஒரு நெருக்கடி நிலைமை ஒன்றுக்குள் அவர்கள் தள்ளப்பட்டிருந்தார்கள். மக்கள் அந்த அளவுக்கு அவர்களை மிக தீவிரமாக வெறுத்து அவர்களை அடித்து விரட்டி முகங்காட்ட முடியாத நிலைமையை ஏற்படுத்தியிருந்தார்கள். இப்படிப்பட்ட ஒரு சூழலிலே கோட்டாபய ராஜபக்ச தன்னுடைய பதவியை விட்டு ஓடிச் செல்வதற்கு முன்னதாக தங்களுடைய எதிர்கால பாதுகாப்பை கருத்தில் கொண்டு தங்களை போன்ற ஒரு ஊழல் பேர் வழியாக இருக்கக்கூடிய ஜனாதிபதியாக தெரிவு செய்ததன் பிரதமராக்கியதன் மூலமாக அவர் பின்னர் நாடாளுமன்றத்தின் ஊடாக ஜனாதிபதி தெரிவொன்று நடைபெற்ற பொழுது இந்த ஊழல் பேர்வழிகள் இந்த ரணில் விக்ரமசிங்கவை ஜனாதிபதியாக தெரிவு செய்திருந்தார்கள். அதன் மூலமாக இன்று பின்கதவாலே பதவியை பெற்றுக் கொண்டிருக்கக்கூடிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த நாட்டை கொள்ளையடித்து குட்டிச்சுவராக்கிய ராஜபக்ச குடும்பத்தினரை முழுமையாக பாதுகாக்கின்ற செயல்பாட்டை இன்று செய்து கொண்டிருக்கின்றார். நேற்றைய தினம் ஒரு செய்தி வெளியாகி இருந்தது. இந்த போர்ட் சிட்டி அண்டிய கடல் பகுதியிலே கப்பல் ஒன்றே சுற்றுலா சென்ற ராஜபக்ச கும்பல், அதாவது புகட்டு மொட்டு கும்பல், அங்கே அவர்கள் ஒரு மிகவும் மகிழ்வான ஒரு சுற்றுலா ஒன்றை கடலிலே மேற்கொண்டிருக்கின்றார்கள். மிகப்பெரிய ஒரு விருந்தும் அங்கே நடைபெற்றிருக்கின்றது. மஹிந்த ராஜபக்சவும் அதிலே கலந்து கொண்டிருக்கின்றார். இன்று கடலிலே சுற்றுலா செய்து விருந்துண்ணக்கூடிய அளவுக்கு மொட்டு தரப்பினர் என்று துணிந்திருக்கிறார்கள் என்று சொல்லி சொன்னால், எந்த அளவு தூரத்திற்கு இந்த நாட்டை உச்ச நீதிமன்றம் தன்னுடைய தீர்ப்பினூடாக நாட்டினுடைய பொருளாதார வீழ்ச்சிக்கு காரணமானவர்கள் ராஜபக்ச குடும்பத்தினர் என்று அவர்களுடைய பெயர்களை குறிப்பிட்டு கூறிய பிற்பாடும் கூட இன்று ராஜபக்ச தரப்பினர் மொட்டு தரப்பினர் இன்று மிக வெளிப்படையாக இந்த கடல் சுற்றுப்பயணத்தில் கலந்து கொண்டு விருந்து பிரசாரத்தில் கலந்து கொள்ளக்கூடிய ஒரு சூழல் ஏற்பட்டிருக்கிறது என்று சொல்லி சொன்னால், இந்த மொட்டு தரப்பினரையும் ராஜபக்ச தரப்பினரையும் பாதுகாப்பதிலே ரணில் விக்ரமசிங்கே இவ்வளவுக்கு தீவிரமாக செயல்பட்டிருக்கின்றார். அவர் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை பாதுகாக்கவில்லை, பொருளாதாரத்தை மீட்டெடுக்கவில்லை, மாறாக இந்த சொந்த மக்களினாலே விரட்டி அடிக்கப்பட்ட ராஜபக்சேக்களை பாதுகாப்பதிலே ரணில் விக்ரமசிங்கே வெற்றி அடைந்திருக்கிறார் என்பதை மட்டும்தான் இங்கே பார்க்கக்கூடியதாக இருக்கின்றது. இது நாட்டினுடைய அழிவுக்கு அவர் மேலும் அடித்தளமிட்டிருக்கிறார் என்பதைத்தான் இங்கே நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. இந்த இடத்திலே நான் இன்னொரு விடயத்தை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த நாடு ஒருபொழுதும் இந்த அணுகுமுறை மூலமாக கட்டியெழுப்ப முடியாது. மாறாக வரி அதிகரிப்புகள் ஊடாக இந்த நாட்டை நீங்கள் கட்டியெழுப்ப முடியாது. மாறாக வந்து இந்த நாட்டினுடைய முதுகெலும்பாக இருக்கக்கூடிய அடித்தட்டு மக்களையும் நடுத்தர மக்களையும் அவர்களுடைய முதுகெலும்பை முறித்து நாட்டை மேலும் மேலும் பாதாளத்திற்கு கொண்டு செல்கின்ற ஒரு அணுகுமுறையை மட்டும்தான் உங்களால் கை கொள்ளக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த போக்கிலே ஒரு மாற்றம் ஏற்பட வேண்டுமாக இருந்தால் நாங்கள் மீண்டும் மீண்டும் உங்களிடம் விஜயமாக கேட்கின்றோம், நீங்கள் தவறுகளை சரியாக இனங்காண கற்றுக்கொள்ளுங்கள். இந்த நாடு அழிவுக்கு காரணமாக இருப்பது 75 ஆண்டுகளாக நடைமுறையில் இருக்கிற ஒட்டியாட்சி அரசியலமைப்பு தான் இந்த நாட்டினுடைய அழிவுக்கு காரணமாக இருக்கிறது. அந்த ஒட்டியாட்சி முறைமை ஒழிக்கப்பட வேண்டும், சமஸ்டி அரசியலமைப்பு கொண்டுவரப்பட வேண்டும். அதற்கு முன்னதாக நீங்கள் இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை கொண்டு வருவதன் மூலமாக ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது. இந்த வரி திருத்தங்கள் ஊடாக, இந்த வெட்வரி அறிமுகத்தின் ஊடாக, இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டத்தின் ஊடாக ஒருபொழுதும் உங்களால் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது. மாறாக இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு பக்கபலமாக இருக்கக்கூடிய தமிழ் முஸ்லீம் மக்களை ஒடுக்குவதற்கு, அவர்களுடைய குரல் வழியை நசுக்குவதற்கு மட்டும்தான் இந்த சட்டங்களை நீங்கள் பயன்படுத்திக் கொள்ளக்கூடியதாக இருக்கும். என்னை பொறுத்தவரையிலே இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை நாங்கள் முற்றாக நிராகரிக்கிறோம். இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டம் என்பது தமிழர்கள் மீதும் முஸ்லீம்கள் மீதும் தொடர்ந்தும் அவர்களுடைய குரல் வழியை நசுக்கி, அவர்களை அழித்து, அவர்களுடைய அடையாளங்களை அழித்து இந்த நாட்டை ஒரு சிங்கள பௌத்த நிகழ்ச்சிகளுக்கு கொண்டு செல்வதற்கு மட்டும்தான் உங்களுக்கு உதவுமே தவிர, நான் முடிக்கிறேன், குரல் வழியை நசுக்குவதற்கு மட்டும்தான் உங்களுக்கு வழிவகுக்குமே தவிர ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு உதவப் போவதில்லை. ஆகவே நீங்கள் சமர்ப்பித்திருக்கிற இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை வாபஸ் பெறுங்கள். வாபஸ் பெற்று தமிழ் மக்களுடைய கோரிக்கையின் அடிப்படையில் ஒட்டியாட்சி முறைமையை ஒழித்து ஒரு
பிளீஸ்
ஒரு நிமிஷம் கொடுங்கள். தமிழ் தேசம் உரிமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு சமஸ்தி தீர்வை கொண்டு வாருங்கள். அதற்கு பிற்பாடு இந்த நாட்டை நாங்களும் நீங்களும் சேர்ந்து கட்டியெழுப்பக்கூடியதாக இருக்கும். அதற்கு முன்னதாக நீங்கள் தமிழ் தமிழீழ விடுதலை புலிகள் இயக்கத்தை பயங்கரவாதிகள் என்ற தடைப்பட்டியலில் இருந்து நீக்குங்கள். ஜேவிபியை எப்படி நீங்கள் நீக்கி வைத்து நீக்கியிருக்கிறீர்களோ அதே போன்று தமிழீழ விடுதலை புலிகளுடைய தடைகளை நீக்குங்கள். தமிழீழ விடுதலை புலிகள் என்ற பூச்சாண்டியை காட்டிக்கொண்டு தொடர்ந்து தமிழர்களுக்கு எதிரான ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது என்பதை கூறி இன்னும் தயவு செய்து ஒரு சமஸ்டி அரசியலமைப்பை கொண்டு வர முன்வேறுங்கள் என்று கூறி
தேங்க்யூ வெரி மச். மீளகட்ட ගරු විජිතේ හේරත්නන්තුමා ඔබතුමාගේ විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද රටේ ජනගහණයෙන් 31%ක් අන්ත දිළිඳුභාවයට පත් වෙලා තියෙනවා. 31%ක් කියන්නේ 170,000කට ආසන්න ප්‍රමාණයක්. ඒත් රටේ ජනගහණයෙන් 170,000ක්ම අන්ත දුගී දුප්පත් බවට පත් කළා තියෙන්නේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා. එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය හින්දා නෙමෙයි. කොරෝනා වසංගතය හින්දා අපේ රටේ ආර්ථිකය වැටුණා කියනවා නම් එහෙනම් අපේ ආසන්නම රටවල් මාලදිවයින, ඉන්දියාව, මැලේසියාව ඒ රටවල් වැටෙන්න ඕනේ. මාලදිවයින කියන්නේ සංචාරක ව්‍යාපාරය මත සම්පූර්ණ ආර්ථිකය දුවන රටක්. කොරෝනා වසංගතයේ කාලේ සංචාර කර්මාන්තයේ ලෝකෙ පුරාම කඩන් වැටුණා. එහෙමනම් අපි වගේ සිය ගුණයකින් කඩන් වැටෙන්න ඕනේ මාලදිවයින. මාලදිවයින එහෙම වැටුන්නේ නැහැ. මාලදිවයින වගේ රටකුත් කොරෝනා වසංගතයේ හින්දා ආර්ථිකයෙන් වැටුන්නේ නැත්තම් අපි ලංකාව වැටුනේ කොහොමද? ලංකාව වැටුනේ මේ කොරෝනා වසංගතය හින්දා නෙමෙයි. ඇත්ත ගත්තොත් පහුගිය කාලේ පුරාවටම අපේ රට අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. එකක්, අපේ නිෂ්පාදන ආර්ථිකය කඩාවැටුපු එක. දෙක, හොරකම් වංචාව දූෂණේ නැස්ති. මේ දෙකෙන් තමයි අපේ රට ආර්ථික වශයෙන් කඩන් වැටුනේ. හොරකම් වංචාව දූෂණේ නැස්ති කියන මජර දේශපාලන සංස්කෘතිය විසින් තමයි අපේ නිෂ්පාදන ආර්ථිකය කඩන් වට්ටලා හැමදේම රටින් ගේන තත්ත්වයට පත් කරයි. බිත්තරෙත් ඉන්දියාවෙන් ගේන තත්ත්වයට රට බංකොලොත් කරා. ඉඳිකට්ට ඇල්පෙනිත්ත චීනෙන් ගේන තත්ත්වයට රට වට්ටුවා. ඒ රටින් බඩු ගෙන්නනකොට ගන්න තියෙන කොමිස් එක නිසා. පහුගිය කාලේ අපිට මතකයි පොර ප්‍රශ්නේ ඇතිවෙච්ච වෙලාවේ අර චීනෙන් ගෙනාපු පොහොර නැවිතරක් නෙමෙයි, නැනෝ නයිට්‍රජන් පොහොර. නැනෝ නයිට්‍රජන් පොහොර වංචාව, ඒක සිද්ධ වෙලා ඒකෙන් අපිට කෝටි ගාණක් අහිමි කරා. ඒවේ ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳින්නේ. ඒ නිසා කියන්න ගියොත් ගොඩක් කරුණු තියෙනවා. මතක් කර එකක් දෙකක්, අපේ රට වැටුනේ කොරෝනා හින්දා කියනවා නම් ඒක මොලේ අමාරුවක්. ඇත්ත කතාව කොරෝනා හින්දා නෙමෙයි. එහෙමනම් ලෝකයේ අනිත් රටවල් වැටෙන්න ඕනේ. මේ ආර්ථික බංකොලොත්කමට රට වැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඉතින් අද හැම ජනතාවම මේකෙන් පීඩාවට ලක් වෙනවා. පහළ මාදායම් ලැබෙන කොටස් විතරක් නෙමෙයි, ඉහළ ව්‍යාපාරික ව්‍යවසායිකයන් අද මේකෙන් බටකන. බදු ගහනකොට, ලයිට් බිල වැඩි වෙනකොට, ඩීසල් පෙට්‍රල් ලාම්තිල් මිල් වැඩි වෙනකොට, දීවරයට මුහුද යන්න බෑ, රස්සාව කරගන්න බෑ, අමාරුවෙන් මුහුද ගිල්ල මාළු ටිකක් අල්ලන් ආවත් ඒ දරපු වියදම උපය ගන්න බෑ. මොකද ඩීසල් වල මිල වැඩි නිසා, ලාම්තිල් වල මිල වැඩි නිසා, පිරිවැය වැඩි. අද කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදක කර්මාන්ත ඉදිකිරීම් මුළුමනින්ම කඩන් වැටලා ඉදිකිරීම් කර්මාන්තේ නතර වෙලා තියෙනවා. මේසන් බාසුන් රස්සාව නැහැ, අත්උදව් කරුවට රස්සාව නැහැ, ඉංජිනේරු මහත්තයට රස්සාව නැහැ, ආකිටෙක්චර් රස්සාව නැහැ, QS නිලධාරි මහත්තයට රස්සාව නැහැ, පස්ටික ගල් ටික වැලි ටික සපයපු ඒ කොන්ත්‍රාත්කරුවට ලොරි හිමියට රස්සාව නැහැ, බුලත්ටිට විකුණපු තැඹිලි ගෙඩියක් විකුණපු තේ කහට එකක් විකුණපු කෙනාට රස්සාව නැහැ. ඉදිකිරීම් කර්මාන්තේ කඩන් වැටුනම රටේ ආර්ථිකයේ බරපතල විදිහට කඩන් වැටෙනවා. අද සබන් කෑල්ල දෙකට කපලක් විකුණන්න දෙයක් නැහැ, දෙකට කපල සල්ලි දෙන්න විදිහක් නැහැ. ඇත්තටම ගත්තොත් දැන් සබන් නිෂ්පාදන ආයතනයෙන්ම දෙකට තුනට කඩලා විකුණන්න. ලයිෆ් බෝයි කෑල්ල ගත්තොත් රුපියල් 85ට පොඩි කෑල්ල, ඊළඟ එක 125ට, ඊළඟ එක 185ට. සයිස් 3යි. සල්ලයි කැටෙත් එහෙම තමයි. සයිස් 3යි. මේ කඩේ විකුණන්නෙම අර ඉස්සර සැසේ පැකට් ටික්ක වගේ පුංචිම සබන් කෑල්ල, මධ්‍ය පරිමාණ ටිකක් ලොකු සබන් කෑල්ල. ඉතින් රුපියල් 85ට පොඩි එක, 125ට ඊළඟ එක, 185ට එක. සබන් භාගයක් ගන්න දෙයක් නැහැ. කඩේ විකුණන්නේ මේ ක්‍රමයට තමයි. ඉතින් රුපියල් 90ට දෙන්නම් කිව්වනේ සීනි. බඳුර ගුණාද නේද වෙල දැම තිදිරි 90ට සීනි දෙන්නම්. අද කීයද සීනි කියලා? රුපියල් 275යි 290යි. සීනි කිලෝ එක රුපියල් 290ට නැග්ගේ මේ මහා පරිමාණ සීනිබදු වංචාවේ පවු තමයි මේ රටේ ජනතාව අද ගෙවන්නේ. ඒ මහා පරිමාණ සීනිබදු වංචාවේ වංචාකරුවන්ට දඬුවම් දුන්නෙත් නැහැ, ඒව අය කරගත්තෙත් නැහැ. අද මුළු රටේම ජනතාව රුපියල් 290ට රුපියල් 300ට සීනි කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වැට්ටීම මේ ක්‍රමවේදයේ වැරද්දක් නිසා ඇතිවෙච්ච එකක්. ඒ වගේම තමයි අපි දැක්කා ගරු මුලසන අරුඩ මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ කවදාකවත් නොමිච්ච සිදුවීම් දැන් සිද්ධ වෙන්නේ. අර කුරුණෑගල වැල්ලෝ ප්‍රදේශයේ තාත්ත කෙනෙක් තමන්ගේම දියණියව නිර්වත් කරලා ඒ නිර්වත් ඡායාරූප අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරලා සල්ලි හම්බ කරන තැනට තමන්ගේම තාත්තපත් වෙලා තියෙනවා. ඒක දරා ගන්න බැරුව ඒ දරුවගේ දියණියගේ අම්මා තමන්ගේ කෝපය වේදනාව පිට කරගන්න තමයි තමන්ගේ ස්වාමියාව කපලා කොටලා ඝාතනය කරේ. ඉතින් මෙවැනි සංස්කෘතියක් මෙවැනි අමනුෂ්‍ය තත්ත්වයක් රටේ නිර්මාණය වුණේ මේ වැරදි ආර්ථික ක්‍රමවේදී ප්‍රතිඵලයක්. අද තමන්ගේ දුව තුවගේ නිර්වත් ඡායාරූපේ විකුණලා හරි ජීවත් වෙන්න සල්ලි හම්බ කරන තත්ත්වෙට මේ ආර්ථිකය වටලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකදී තවත් පාරම්භානෝ ඇමතිවරු මැති ඇමතිවරු අපි ආර්ථිකය හදලා තියෙන්නේ දැන් හොඳ තත්ත්වෙට ගෙනල්ලා තියෙන්නේ. කොහෙද ගෙනල්ලා තියෙන්නේ? දැන් දීවරයට, ගොවියට, වතුකම්කරුවට දැන් ආර්ථිකය ශක්තිමත් වෙලා ආදායම් වැඩි වෙලාද? කාගේ ආදායම් වැඩි වෙලා තියෙන්නේ? කිසි කෙනෙක්ගේ ආදායම 7-5ක් වැඩි වෙලා නැහැ. වියදම් 3-4 ගුණයකින් වැඩි වෙලා විතරයි තියෙන්නේ. ඒතර මේ තත්ත්වය තුළ කඩේට ගිහිල්ලා බඩුවක් ගන්නකොට අද එළවලු ටිකක් ගන්න පුළුවන්ද? අමු මිරිස් කිලෝ එක රුපියල් 2000යි. අමිරිස් 100ක් රුපියල් 200යි. කැරට්, අල, ගෝවා, පරිප්පු ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අද ගන්න විදිහක් නැති වෙලා තියෙනවා. කැඳ කොප්පයක් බොන්න බැරි තත්ත්වයට අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. ග්‍රෑම් 100ක් කඩේට ගිහිල්ලා එළවලු කඩෙන් ඉල්ලන්න බෑ, ලැජ්ජයි. ගොඩක් අය දැන් ෆුඩ් සිටියට යනවා. මොකද ඉලෙක්ට්‍රොනික තරහදී තමන්ම ගිහිල්ලා ග්‍රෑම් 100ක් කිරාගෙන ඒක මල්ලට දාගෙන ආවම බිලට එකතු වෙනවා. එළවලු කඩේට ගිහිල්ලා ග්‍රෑම් 100ක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඉතින් අද මේ තත්ත්වෙට රට වටලා තියෙන්නේ මේ වැරදි ආර්ථික ක්‍රමෙන්. සුද්‍ර මූල්‍ය ණය පහුගිය කාලේ සුද්‍ර මූල්‍ය ණය ගිනි පොලියට සුද්‍ර මූල්‍ය ණය ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන්ට අනුරාධපුර, අම්පාර, මඩකලපුව, යාපනයේ දිස්ත්‍රික්කවල ජීවත් වෙන්න බැරිකමට මේ සුද්‍ර මූල්‍ය ණය අරගෙන ඒ කාන්තාව තමන්ගේ ජීවිතේ ගැට ගහගත්තා. හැබැයි දැන් ගිනි පොලිය ගෙවා ගන්න බැරුව, ඒ ආයතන වලින් සල්ලි ඉල්ලනකොට පොලිය ගෙවා ගන්න බැරුව කාන්තාව සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දී තවත් පාරම්භාන්නේ ආර්ථිකය හැදුවා කියලා. ඉතින් මෙහෙම තියෙන රටට තව බදු ගහලා, වැඩබද්ද වැඩි කරලා, තව අලුත් බදු වර්ග හඳුන්ලා දීලා, ඒ මදිවට අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම මේ ආණ්ඩුව ටින් එකකුත් දීලා මොන නැත ටින් එකක් නම් දුන්නා ටින් ටින් ගාලා යන්නේ. මේ ටින් ටින් ආණ්ඩුව අද රටේ ජනතාව හිස් ටින් එකක් බවට පත් කරලා පාරම්භානවා. අපි ආර්ථිකය හැදුවා, අපි ආර්ථිකය ගොඩනැගුවා කියලා. ආර්ථිකය හැදුවා නම් ජනතාව 170,000ක් අන්ත දුප්පත් තත්ත්වයට පත් වෙන්න විදිහක් නැහැ. අන්ත දුගී තත්ත්වයට පත් උනේම ඒ ආර්ථිකය හැදුවා නෙමෙයි, මෙච්චර දේවල් වෙලා තියද්දි, මෙච්චර දේවල් වෙලා තියද්දි ආණ්ඩුවේ නාස්තිකාර වේදම් අඩු කළද තියෙන්නේ? ආණ්ඩුවේ නාස්තිකාර වේදම් අඩු කළා නැහැ. ජනතාව බදු ගහනෝ, ඒ බදු වලින් ආණ්ඩුවේ ප්‍රභූවරුන් කොහොමද කටයුතු කරන්නේ, වේදම් කරන්නේ කියන එක
මන්ත්‍රීවරයා කාලය අවසන් වෙනවා
පේන්න තියෙනවා. ඒක දකිනකොට ජනතාවට තවත් කේන්තියක් ඇති වෙනවා. ඒ නිසා මේ වැරදි පාලන ක්‍රමය, මේ වැරදි ආර්ථික ක්‍රමය අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච, වංචාවෙන් දූෂණයෙන් තොර වෙච්ච ආර්ථික ක්‍රමයක් රට තුළ පිහිටවිය යුතුයි. එසේ නොමැතිව අපි මේක කොච්චර කතා කරත් මේකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒක තේරුම් අරගෙන මේ ණය මත, බදු මත යැපෙන ආර්ථිකයේ වෙනුවට නිෂ්පාදනයේ මත පදනම් වෙන ආර්ථිකයක් ගොඩනගන්න මේ සභාව අවධානය යොමු කළ යුතුයි කියමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.